සමන්ත චක්ඛු අත්ථගතන්තු සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සද්ද මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදහා බරගුණ බර කාරුණික පින්වත්නි තුන්ලුවක් සනසාලමින් ලෞතුරා බුදු උපතක් සිදු වුණු මේ වාසනාවන්ත භාග්‍යවන්ත මොහොතේදී ඒ ලෞතර බුදුරජාණන් වහන්සේට ගෞරව වේවා උපහාර වේවා යන අදහසින් අපේ සිත කය දෑත යොදවලා උන්වහන්සේගේ අනන්ත පිරිගුණයට සම්බුදු පූජාවක් පවත්වන්න ලැබුණා ආමිසයෙන් ප්‍රතිපත්තියෙන්. ඒ ලැබිච්ච අවස්ථාව අපි හැම දෙනාගේම ජීවිතවලට ගෝමත්ම වටිනවා. ඉතින් මේ වෙලාවේ අපි පළමු කොට අද වගේ දවසක ලොව පහළ වෙලා අද වගේ දවසක දසතින් පැන නැගුණු දසමර සේනාවන් හද ගැබින් පැන නැගුණු කෙලිස් මර සේනාවන් සිඳ බිඳ දමා සත්‍ය අවබෝධයෙන් උතුම් ලෞතර බුදු පදවියට පත්ව පන්සාලිස් වර්ෂයක් මුළුල්ලේ ලොව සනසා බොහෝ සත්වයාට සසර කතරෙන් එතර වෙන්නට දහම් මඟ ලොව ඉතිරි කොට අද වගේ දවසකම පිරුණුවන් පාවදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අද වෙනි දවසේ කළවට උපන් එනවලෝතර ශ්‍රී සද්ධර්මයේට එසල මාස බරණසී සිපතනාරාමයෙන් පහළ වූ ආර්ය මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා කියලා වන්දනා කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේගේ අපස තැන්පත් කරන ලද මල්පහන් සුවඳ දුම් පූජාවන් පිළිබඳව මේ ආකාරයෙන් සිතුවිලි අදහස් පහළ කරගෙන ඒ ඒ පූජාවන් පවත්වමු. අනන්ත ගුණ ස්වභාවයෙන් රූප ස්වභාවයෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේට මේ වර්ණයෙන් සුවඳින් යුතු මේ මල් සමූහය පූජා කරමි. පූජා වේවා, පූජා වේවා. මේ මල් සමූහය බුදු හිමි පාමුල මෙලවි පරවි යන්නාසේ මාගේ ශරීරයද සියලු සංස්කාර ධර්මයෝද මේ ස්වභාවයට පත්වන බව මට අවබෝධ වේවා. මල් මින් පවිත්‍ර සන්තාන ඇති වේවා යන අදහසින් මල් පූජා කරන්න සාදු කියන්නේ. ධර්මාලෝකයෙන් අවිද්‍යා අඳුර දුරලු තුන් ලොවට පහනක් බඳු බුදුරජාණන් වහන්සේට අඳුර දුරලන මේ පහන් ආලෝක පූජා කරමි. පූජා වේවා, පූජා වේවා. මේ පහනේ ආලෝකයෙන් අඳුර දුරු වී යන්නාසේ මාගේ මෝහ අන්ධකාර දුරු වේවා. ප්‍රඥාවේ ආලෝකයෙන්, සද්ධර්මයේ ආලෝකයෙන් ආලෝකමත් වේවා යන අදහසින් පහන් පූජා කරන්න සාදු කරමි. මෙත් කරුණා ගුණ සුවඳින් තුන් ලෝකලේ සුවඳවත් කළ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේට මේ දසත සුවඳවත් කරන මේ සුවඳ දූ සමූහය පූජා කරමි. පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. මේ සුවඳ දුන් දසත සුවඳවත් කරන්නාසේ මාගේ පාප දුගඳ, කෙලෙස් දුගඳ දුරු වේවා. සිල් ගුණ සුවඳින් සුවඳවත් වේවා යන ප්‍රාර්ථනාවෙන් සුවඳ පූජාවන් පවත්වන්න සාදුනාදයක් පවත්වන්න. අමාදම් සිසිලෙන් තුන්ලෝ තලය සිසිල් කළ බුදුරජාණන් වහන්සේට දාහය ගිම් නිවන්නා වූ මේ සිසිල් පෙන්දානය පූජා කරමි. පූජා වේවා, පූජා වේවා. මේ සිසිල් වූ පෙන් දාහය ගිම් නිවන්නාසේ රාග ද්වේෂ දාහ දෙවිලි දුරු වී අමාදම් සිසිලෙන් සුවපත් වේවා යන අදහසින් සිසිල් පෙන් පූජා කරන්න සාදුනාදයක් පවසා. අමාදම් උසුවෙන් සංසාර නැමති රෝගය සුවපත් කළා වූ මහා වෙද දුරානන් වූ වෙජ්ජූපමෝචිනවරෝ ලෞතර බුදුරජාණන් වහන්සේට මේ ත්‍රිදෝෂ සමනය කරන්නා වූ ගිලන්පස දාණය පූජා කරමි. පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. මේ ගිලන්පස දාණය ත්‍රිදෝෂ සමනය කරන්නාක් මෙන් මටද සසර රෝග, කෙලිස් රෝග නිවාරණය කොට ලෞතර සුවයෙන් සුවපත් වීම පිණිසම මේ පිනද හේතු වේවා යන අදහසින් බෙහෙත් ගිලන් පස පූජාවන් පවත්වන්න සාදු කරමි. සියලු තැන්හි පිහිටියා වූ ශාරීරික, උද්දේශික, පාරිභෝගික ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලාට මාගේ වන්දනාව නමස්කාරය වේවායි සාදු කියලා වන්දනා කරමි. දැන නොදැන මේ සසර පුරා සිදුවුණු සියලු වරදට, සියලු ප්‍රමාද දෝෂයනට උතුම් බුදුරුවනින්, සදහම් රුවනින්, මහ සංඝ රුවනින් මට සමාව ලැබේවා. දෙවනුවද, තෙවනුවද මට සමාව ලැබේවා කියලා සමා කරවා ගන්න සාදු කරමි. අද මේ පින්කමේ අරමුණු නම් ගම් මුකුත් දන්නේ නැහැ මම. විශේෂ අරමුණක් තියෙනවද? කාගෙද?
මහත්යෙන් උපන්න.
මොකද මහත්යගේ නම?
ජීවන.
ජීවන. හොඳයි, හොඳ නමක්. ජීවන. එදා කතා වුණා සමාධි භාවනා සූත්‍රයේ. කමක් නැද්ද ඒක මෙතන? මන්දන්න මෙතනට ගැලපෙනවද කියලා කියන්න. හොඳයි. ඒ භාග්‍යවත් වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ වන්දනාව, නමස්කාරය වේවා. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනී අනාත පිණ්ඩිකස්ස ආරාමී තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදංතේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සුං භගවා මේ තද වූච සමාධින් වික්ඛවේ භාවේත සමාහිතෝ වික්ඛවේ බිකු යතා භූතං පජානාති කිංච යතා භූතං පජානාති රූපස්ස සමුදයං ච අත්ථගමං ච වේදනාය සමුදයං ච අත්ථගමං ච සංඥාය සමුදයං ච අත්ථගමං ච සංඛාරාණං සමුදයං ච අත්ථගමං ච විඤ්ඤානස්ස සමුදයං ච අත්ථගමං ච කෝ රූපස්ස සමුදයෝ කෝ වේදනාය සමුදයෝ කෝ සංඥාය සමුදයෝ කෝ සංඛාරාණං සමුදයෝ කෝ විඤ්ඤානස්ස සමුදයෝ ඉද භික්ඛවේ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසායති ත්‍ත්‍ති කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසායති ත්‍ත්‍ති රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසායති ත්‍ත්‍ති තස්ස රූපං අභිනන්දතු අභිවදතු අජ්ජෝසායති ත්‍ත්‍තු උප්පජ්ජති නන්දි යා රූපේ නන්දි තදුපාදානං උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි සම්භවಂತಿ හේව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති ධර්මස් ශ්‍රවණා බිලාසී කාරුණික තුන්වත්නි අද මේ නිවසේ වාසනාවන්ත සත්පුරුෂ මහා පින්කමක් සිද්ධ කරන්නයි සූදානම. විශේෂයෙන් ජීවන මහත්මාණන්ගේ ජන්මදිනයේ සිහිපත් කරගෙන එතුමන්ට ආශිර්වාද කිරීමේ අදහසින් නිදුක් නිරෝගී භාවය සැප ජීවනයේ සැලසේවා කියන මෛත්‍රී සාගත අරමුණු මූලික කරගෙනයි මේ සද්ධර්ම දාණය මේ හැම දිනා වෙත බෙදා හදා දෙන්නේ. පසුගිය දවසක විහාරස්ථානයේදී සමාධි භාවනා සූත්‍රය පිළිබඳව අදහසක් මතුවෙලා ඒකට පිළිතුරු සැපයීම අද මේ ධර්ම දේශනාවට එකතු කළා සම්බන්ධ කළා. ඒ අනුව මේ පින්වතුන්ගෙන් ඒ සඳහා ආරාධනා ලැබුණා. සමාධි භාවනා සූත්‍රය අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කොට ගන්න කියලා. ඒ අනුව අද අපි මේ මොහොතේදී ඒ සමාධි භාවනා සූත්‍රයෙන් එක්තරා කොටසක් දැන් සජ්ජායනා කරලා දැන් අපි බලාපොරොත්තු වෙනවා ඒ සූත්‍රයට අනුව කියවෙන වටිනා ධර්මයේ කොටසක්වත් මේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්න. පින්වතුනි මේ සමාධි භාවනා සූත්‍රය මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවරදී. සවැත් නුවර කියනකොටම අපි හැමෝටම මතක් වෙන නමක් තියෙනවා. ඒ අනේ පිඬුසිටුතුමා. අනේ පිඬුසිටුතුමා මහා සදහ සම්පන්න කෙනෙක්. එතුමා බුදුහාමුදුරු ලොව පහළ වෙලා ඉන්නවා කියලා තමන්ගේ මිත්‍රයෙකුගෙන් ලැබිච්ච හසුන් පතක් කියවලා දෙනගෙනයි මහරාත්‍රියම බුදුරජාණන් වහන්සේව දකින්න ගියේ. නිකම්ම ගියත් නෙමේ, අදිස්ථානයක් කරගෙන ගියේ. හැමෝම මට කතා කළත් විවිධ නම් වලින් මගේ නියම නම සුදත්ත. බුදුරජාණන් වහන්සේ මට ඒ අප්‍රකට මගේ නම භාවිතා කරත්වා කියන අදිස්ථානයෙන් උන්වහන්සේ ළඟට ගියේ. උන්වහන්සේ එතුමගේ අදිස්ථානයේ අනුවම ඒ සුපුරුදු නමින් එතුමන් ආමන්ත්‍රණය කළා. එයින්ම මහත් ප්‍රසන්න භාවයට පත්වෙච්ච එතුමා එදා පටන් සෝතාපන්න භාවයට පත්වෙච්ච ආර්ය ඵලලාභී උවසුවකු හැටියට එතුමා තීරණය කළා තමන් වාසය කරන නුවරට බුදුරජාණන් වහන්සේ වැඩමවා ගන්න. ඒ අනුව එතුමා තීරණය කළා සවැත් නුවර මහාරාමයක් කරවන්න. සුදුසුම භූමිය අයිති වෙලා තිබුණේ ජේත කුමාරයාට. එතුමගෙන් මේ ජේත උයන ගන්න උත්සාහ කළා. ඒක හරි අමාරු කාර්යයක් වුණා. නමුත් එතුමගේ කියවෙච්ච වචනය නීති තර්කයකට හසු කරගෙන කෙසේ හෝ ජේත උයන පුරා රන් කහවණු අතුරලා මේ ඉඩම මිලදී ගන්න එතුමට පුළුවන් වුණා. 54 කෝටියක් ධනෙ වැය කරලා එතුමා කරවපු ආරාමයයි ජේතවනාරාමය. බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටි ආරාමයත් ජේතවනාරාමය. අපි කියවන සූත්‍ර දේශනාවන් හුඟාක්ම දේශනා වෙලා තියෙන්නේ සවැත් නුවරදී. ඉතින් මේ දේශනාවත් යනේ පිඳුසුතුමා විසින් නිර්මාණය කළ ඒ අසිරිමත් මහ විහාරය ජේතවනාරාමයේ වැඩ ඉන්න අවධියක උන්වහන්සේ කළ දේශනාව. බුදුහාමුදුරුවන්ගේ දේශනාවන් දිහා විමසිලිමත්ව බැලුවාම ඒකේ විවිධත්වයක් තියෙනවා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්නයකටයි උන්වහන්සේ උත්තර සපයන්නේ. සමහර වෙලාවට සිව්වනක් පිරිසි ඇතිවෙච්ච ගැටලුවකට උත්තර සපයාලමින් උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ. මේ වගේ විවිධ අවස්ථා අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. තවත් සමහර වෙලාවට උන්වහන්සේ ඒ පිරිස අතරට වඩිනකොට ඔවුන් යම් කතා බහකද යෙදිලා සිටී. උන්වහන්සේ විමසනවා, මහණෙනි එවත්නි, මා එන්නට පෙර ආතුව නුඹලා කිනම් කතාවකින් වාසය කළේද? ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස යම් දෙහෙවි කතාවක් කරමින් හිටියානම් අන්න ඒ කතාවට තවත් අර්ථපූර්ණයන් එකතු කරවමින් නොදන්න නොපෙනෙන අතීත ප්‍රවෘත්තීන් පවා සිහිගන්වමින් උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ අතරේ සමහර වෙලාවට කිසි කෙනෙකුගේ පෙළඹවීමක්, ඉල්ලීමක්, ආයාචනයක් නැහැ. උන්වහන්සේම හිතලා මෙය භික්ෂූන් වහන්සේලාට සිව්වනක් පිරිසට දේශනා කළ යුතුයි කියලා අදිස්ථාන කරලා අදහස් කරලා කරන දේශනාත්තිය. මේ සමාධි භාවනා සූත්‍රය ඒ බඳු අදහසකින්. බුදුරජාණන් වහන්සේ විසින්ම භික්ෂූන් අමතලා කළ දේශනාවක්. හැබැයි මේ පිරිස අතරේ සිටියේ භික්ෂූන් වහන්සේලා පමණක් නොවේ. සිව්වන පිරිසම ඉන්නවා. මේ සිව්වන පිරිසේ ප්‍රධානත්වයේ ගෙනෙනවා සර්වඥ ශ්‍රාවක වූ භික්ෂූන් වහන්සේලා. එනිසා බුදුහාමුදුරුවෝ සිව්වන පිරිස හිටියා යම් ආමන්ත්‍රණයක් කරනකොට දේශනාවකදී මහණෙනි එවෙත්නි කියන වචනයයි උන්වහන්සේ හැම තැනකම භාවිතා කරලා තියෙනවා. ඒ අනුව මේ සූත්‍රයේ කියවෙනවා තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි. භික්ෂූන් ආමන්ත්‍රණය කරලා මෙන්න මේ දේශනාව කළා. මහණෙනි සමාධින් භික්ඛවේ භාවේත මහණනි සමාධිය වඩව්. සමාධිය වඩන්න සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. සමාධිය වැඩුණු ක්ෂණයෙහි සමාධිය ලැබුණු මොහොතෙහි යථා භූත ඥාන දර්ශනේ ලැබෙනවා. මෙන්න මේ දේශනා පාඨය අද බොහෝ දෙනෙක් ගිහි පැවිදි වරදවාගත්ත වැරදි අමතකතන සපයපු දේශනා පාඨයක් හැටියට සඳහන් කරන්න වෙනවා. සූත්‍රයේ ඉතුරු කොටස ගැන විමසන්නේ නැතුව මේ දේශනා පාඨය පමණක්ම ගුරු උපදේශයේ බවට පත් කරගෙන බොහෝ දෙනා සමාධිය වඩන්න කෙසේ හෝ සමාධිය වඩන්න උනන්දු වෙනවා, උත්සාහවත් වෙනවා. අප සමග කතා කරන බොහෝ අය කියනවා ස්වාමීන් වහන්සේ මගේ හිත බොහෝම ඉක්මනින් සමාධි වෙනවා, මට ප්‍රථම ධ්‍යානයට සමවදින්නත් පුළුවන්. සමහර අය කියනවා ဒုတိය, තတိය, චතුර්ථ ධ්‍යානෙට යන්නත් පුළුවන් කියලා. එයාගේ හිත බොහෝම සමාධි වෙන බවක් ප්‍රකාශ කරනවා. මේ කතාව ඇත්තක් නම් ඒ මිච්ඡර සිත් සමාධි වෙලා යථා භූතං පජානාති. යථා භූත ඥානය ඇත්ත ඇති සැටියෙන් දක්නා නුවණ පහළ නොවුනේ ඇයි? මේ ප්‍රශ්නේ මතුවෙනවා. මෙතනදී ගැටලු දෙකක් තියෙනවා. එකක් බුදුරජාණන් වහන්සේට වැරදිලාද? බුදු උන්වහන්සේ අනිවාර්ය කොට දේශනා කරනවා සමාධින් වික්කවේ භාවේත සමාහිතෝ වික්කවේ භික්ඛු යථා භූතං පජානාති. මහණනි සමාධිය වඩන්න සමාධිය ලැබුණු ක්ෂණේහි යථා භූත ඥාන දර්ශනේ ලැබෙනවා. ඇත්ත ඇති සැටියෙන් දකින නුවණ ලැබෙනවා. දැන් අද කෙනෙකුට සමාධිමත් වෙලා ඒ ටික නොලැබෙනවා නම් අපි මොකද්ද ගන්න තීරණය? බුදුරජාණන් වහන්සේට වරදින්න විදිහක් නැහැ. උන්වහන්සේ යමක් දේශනා කළා නම් ඒක එහෙමමයි. එහෙනම් අපට පුංචි වැරදීමක් වෙලා ඇති කොහේ හරි. එක්ක මගේ හිත සමාධි වුණා කියන තැන, ධ්‍යානයටපත් වුණා කියන තැන ඇත්තටම වැරදි වෙන්න ඕන. සැබෑවට සමාධියක් සැබෑ ධ්‍යානයකට පත්වීමක් නොවෙන්න ඕන. සමහර වෙලාවට සැබවින්ම ධ්‍යානයකට සමාධියකට එන්න පුළුවන්. ඒත් සමහර ධ්‍යාන සමාධි තියෙනවා සමාපත්තියට සමවදින්න පුළුවන් වුණාට යථා භූත ඥාන දර්ශනේ ලැබෙන්නේ නැහැ. මොනවද ඒකට නිදර්ශන? ඔබට මතකයි භාර්ගව කාලදේවල තවුසානන් පිළිබඳව, ආලාර කාලාම තවුස්තුමා පිළිබඳව, උද්දකාරාම පුත්ත තවුසානන් පිළිබඳව මතකයි. බෝධිසත්වයන් වහන්සේ න්‍යාලාර කාලාම උද්දකාරාම පුත්ත තවුස්වරු දෙපළ ළඟට ගිහිල්ලා ධ්‍යාන සමාපatti ඉගෙනගෙන වැඩුවා. ආලාර කාලාම තවුසගෙන් සමාපatti හතක්. සමාපatti කියන්නේ මොනවද? සමාපatti 8ක් තියෙනවා. සමාපatti කියලා කියන්නේ රූපී ධ්‍යාන 4ක් තියෙනවා. අරූපී ධ්‍යාන 4ක් තියෙනවා. ප්‍රථම ධ්‍යානෙ, ဒုတိය ධ්‍යානෙ, තတိය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානය මේ හතරට කියන රූපී ධ්‍යාන කියලා. ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියන මේ හතරට කියනවා අරූපී ධ්‍යාන කියලා. මෙන්න මේ රූපී අරූපී ධ්‍යාන 8 තමයි අෂ්ඨ සමාපatti කියලා කියන්නේ. ඒ අෂ්ඨ සමාපatti වලින් සමාපatti 7ක්ම රූපී ධ්‍යාන 4ක් ආකාසානං ඡායතන ධ්‍යානය ආකින්චඤ්ඤායතන විඥානං ඡායතන ධ්‍යානේ ආකින්චඤ්ඤායතන ධ්‍යාන කියන මේ අරූපී ධ්‍යාන තුනක් මේ හතම ආලාර කාලාම තවුසානන්ගෙන් ඉගෙනගෙන බෝධිසත්වයන් වහන්සේ වැඩුවා. ඒ ධ්‍යානයටපත් වුණා. එතනින් සෑහීමකටපත් නොවුණු උන්වහන්සේ උද්දකාරාම පුත්ත ළඟට ගිහිල්ලා අටවෙනි සමාපත්තිය නේම සංඥා නා සංඥා සමාපත්තියත් නොබෝ කලකින් වැඩුවා. දැන් උන්වහන්සේ සමාධි සමාපatti ලැබුවා බුදු වෙන්න පෙර. දැන් උන්වහන්සේ තේ ධ්‍යාන සමාධි සමාපatti වලටපත් උනා. ආලාර කාලාම උද්දකාරාම පුත්ත වෙණිය අයත් මේ ධ්‍යාන සමාධි සමාපatti වලටපත් උනා. යථා භූත ඥාන දර්ශනේ ලැබුණද? නෑ. යථා භූත ඥාන දර්ශනේ ලැබෙනවා නම් ඒ සමාධියෙන් අනතුරුව අපට බුදුහාමුදුරුවෝ කියලා කියන්න තිබුණේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත වෙණිය අයට. නමුත් ඒ අය බුදු වුණේ නෑ. චතුරාර්ය සත්‍ය අවබෝධයේ යථා භූත ඥාන දර්ශනේ ඇත්ත ඇති සැටියෙන් පිරුණේ නෑ, දැක්කේ නෑ. ඒ නිසා අද ඒ අරූපී ධ්‍යාන තලවල උත්පත්ති ලැබලා සසරේ වාසය කරන ආලාර කාලා මුද්දකාරාම පුත්ත වෙණිය අයත්. එහෙනම් දැන් අපට තේරෙනවද සමාධිමත් උන ධ්‍යානයට පැමුණුණත් යථා භූත ඥාන දර්ශනේ නොලබන සමාධියකුත් තියෙනවා. කොහොම හරි සමාධිය ලැබුවොත් කොහොම හරි ලබන සමාධියට අනතුරුව යථා භූත ඥාන දර්ශනේ ලැබෙන්නේය කියන කතාව ඇත්තක් නම් ආලාර කාලා මුද්දකාරාම පුත්ත භාර්ගව රාසිත කාල දේවලවත් වගේ නම් වලින් සඳහන් කළ මේ අයටත් යථා භූත ඥාන දර්ශනේ ලැබෙන්න ඕන. ලැබුණේ නැහැ. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ ඇයි මේ දේශනාව කළේ? කාටද මේ දේශනාව කළේ? ඔන්න ඔය ටික තේරුම් ගත්තේ නැති තමින් තමයි වර්තමාන ලෝකයට ගිහි පැවිදි සමාජයට මේ අදහසේ අරුත සැඟව ගියේ. එනිසා අදත් උඟක් දෙනෙන් කල්පනා කරන කොහොම හරි කමක් නැහැ. සමාධිය වඩන්න ඕන. සමාධිය ලැබුණොත් යථා භූත ඥාන දර්ශනේ ලැබෙනවා. හැබැයි සමාධිය ලැබනවා යථා භූත ඥාන දර්ශනේ ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ලැබපු සමාධිය මොනවා හරි අඩුවකින් යුක්ත වෙන්න ඕන. මේ ශාසනය තුල ආර්ය ශ්‍රාන්තික මාර්ගය දෙකොටසකට බෙදලා දක්වනවා. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා සම්මාදිට්ඨිය දෙකක්. සම්මාදිට්ඨින් පහං ධික්ඛවේ ද්වයං වදාමි. මහණෙනි සම්මාදිට්ඨිය ධ්‍යාකාර කොට දේශනා කරන්නේ. ඒ වගේම සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි. මේ අංග 7ම බුදුරජාණන් වහන්සේ අංග 8ම ආකාර දෙකකින් දේශනා කළා. ලෞකික හා ලෝකෝත්තර. මේ ලෞකික මාර්ගය මේ ශාසනයට පමණක්ම සීමා වෙච්ච උරුම වෙච්ච දෙයක් නෙවෙයි. ඒ කම්මස්ස කතා ඥානීය පෙරට කොටගත් මාර්ගය ගමන් මග මේ ශාසනයට විතරක් අයිති එකක් නෙවෙයි. ඒක අන්‍ය ශාසන තුලත් තියෙන්න පුළුවන්. ආලාර කාලාම උද්දකාරාම පුත්ත වෙණි අය ඒ ධ්‍යාන ඒ සමාපatti ලැබුවේ ඒ බඳු මාර්ගයක් තුල ඒ බඳු ප්‍රතිපදාවක් තුල. හැබැයි ඒ සමාධිය ලෞකිකයි. ලෞකික සමාධියක් වඩලා ලෝකෝත්තර දැක්මක් දර්ශනයකට එන්න බෑ. හැබැයි මේ ශාසනය තුල මග අසා දැනගෙන ලෞකික සමාධියක් වඩලා සමාධියෙන් අනතුරුව ලෝකෝත්තර ධර්ම විදර්ශනා කරලා ලෝකෝත්තර මගට පිවිසෙන්න පුළුවන්කමකුත් තියෙනවා. කෙසේ නමුත් අපි තේරුම් ගන්න ඕන සමාධියෙන් අනතුරුව යථා භූත ඥාන දර්ශනයේ ලැබෙන යථා භූත ඥාන දර්ශනයේ ලැබෙන සමාධියකුත් තියෙනවා. සමාධියෙන් අනතුරුව යථා භූත ඥාන දර්ශනයේ නොලැබෙන රූපේ අරූපී ධ්‍යාන සීමාවෙන් ඉක්මවා යන්නේ නැති සමාධියකුත් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අවධාරණය කොට දේශනා කරන්නේ ඒ ලෞකික සමාධිය පිළිබඳව නෙමෙයි, ලෝකෝත්තර සමාධිය පිළිබඳව. සංයුත්ත නිකායේ දැක ගන්න පුළුවන් කියවා බැලුවොත් මහණෙනි වඩන්නේ නම් මහසේ අවධාරණය කොට කියනවා මහණෙනි වඩන්නේ නම් අනිමිත්ත සමාධියම වඩව්, අප්පනීත ශුන්්‍යත සමාධියම වඩව්, නිමිති රහිත සමාධියක් වඩන්න කියලා උන්වහන්සේ කියනවා. ඔන්න මේ දේශනාව තුළ තියෙන අරු දෙක. නිමිති සහිත සමාධියක් තියෙනවා, අනිමිත්ත නිමිති රහිත සමාධියක් තියෙනවා. එතකොට කොයි වෙලාවකවත් නිමිති සහිත සමාධිය ලෝකෝත්තර වෙන්නේ නැහැ. අනිමිත්ත සමාධිය ලෝකෝත්තරයි. මොකද්ද නිමිති සහිත සමාධිය කියලා කියන්නේ? කුමක් හෝ නිමිත්තක් සලකුණක් තබාගෙන ධානයේට සමාධියට සමවදිනවා. ඒක ආලෝක නිමිත්තක් වෙන්න පුළුවන්. කසින නිමිත්තක් වෙන්න පුළුවන්. අට්ටික සංඥාවක් වෙන්න පුළුවන්. මේ කිසියම් වූ සටහනක් ඇසුරු කරගෙන නිමිති කරගෙන ඒ අරමුණ තුළ සිත රඳවමින් වඩන සමාධියට කියනවා නිමිති සහිත සමාධිය කියලා. මේ නිමිති වශයෙන් ගත්තේ කුමක්ද? එක්ක රූපය, එක්ක වේදනාව, එක්ක සංඥාව, එක්ක සංඛාරය, එක්ක විඥානය. පංච උපාදානස්කන්ධයෙන් යමක් තමයි එතන උපාදාන වී ඇත්තේ. අල්ලගෙන ඉන්නේ ආලෝක නිමිත්තක් හැටියට වෙන්න පුළුවන්. කසින නිමිත්තක් හැටියට වෙන්න පුළුවන්. අට්ටික සංඥාව හැටියට වෙන්න පුළුවන්. ඒත් මේ අල්ලගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධයෙන් එකක්. එතන උපාදානේ තියෙනවා. උපාදානේ තියෙනවා නම් භවයේ භවයත් නම් ජාතිය ජාතියත් නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් මිදිලා නැහැ. අනිමිත්ත කියලා කියන්නේ එතකොට නිමිති වශයෙන් කිසිවක් ගෙන නැහැ. ඉපද නිරුද්ධ වෙන වර්තමාන ධර්මතාවයේ නිරෝධේ දක්නා අනුත්පාදයේ පිණිස මනස තැබූ වැඩපිළිවෙල කියදෙන අවස්ථාව අනිමිත්ත සමාධිය. ඒවට කියනවා විමෝක්ෂ මුඛ කියලා. විමෝක්ෂ මුඛ අනිමිත්ත අප්පනීහිත ශුඤ්‍යත. අනිත්‍ය වශයෙන් දකිනකොට හටගත් වර්තමාන ධර්මයන්ගේ පැවැත්ම අනිමිත්තයි. ඒ වර්තමාන මොහොතේ හටගත් ස්කන්ධයන්ගේ දුක්ඛ ලක්ෂණ දකිනකොට ඒක අප්පනීහිතයි. ප්‍රණීත එකක් නෙමෙයි. හටගත් ස්කන්ධයන්ගේ අනාත්ම බව දකිනකොට ශුන්‍යතයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වර්තමාන ධර්මතාවයන් එක්ක හසු කරගන්න යෝගාවචරයාගේ ස්වභාවය අනුවයි අප්පනීහිත අනිමිත්ත ශුන්‍යත කියන සමාධි ලැබෙන්නේ. අපි එච්චර ගැඹුරටම මේ වෙලාවේ කතා කළ යුතුන්නේ අපිට අවශ්‍ය කරනවා සම්මා සමාධිය. එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතලා මහණෙනි සමාධිය වඩව් යථා භූත ඥාන දර්ශනේ ලැබෙන්නේය කියන මේ දේශනාව තුළින් උන්වහන්සේ අදහස් කළ සමාධිය කුමක්ද කියලා එකක් විමසා බලන්න. එංගතනි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන සමාධිය නිකම්ම සමාධියක් නෙමෙයි. ඒක අංග 7කින් උපකාර ලැබපු ප්‍රත්‍ය ලැබපු සමාධියක් වෙන්න ඕන. අංග 7කි. මොනවද ඒ අංග 7? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මේ අංග 7න් උපකාර ලැබපු ප්‍රත්‍ය ලැබපු යම් සමාධියක් ඇද්ද ඒ සමාධිය සම්මා සමාධියද. එතකොට අපට සම්මා සමාධිය සමාධිය සම්මාද කියලා බලන්න වෙන්නේ ඒට මූලික වෙන පෙරටුව පවතින සම්මා දිට්ඨිය මතයි. සම්මා දිට්ඨිය මූලික වෙලා නම් සම්‍යක් සමාධිය. එහෙනම් ඒ සමාධියට අනතුරුව යථා භූත ඥාන දර්ශනේ ලැබෙන්න ඕන. සිත සමාධි වුණත් සම්මා දිට්ඨිය යෙදිලා නැත්නම් යථා භූත ඥාන දර්ශනීය ඉබේ ලැබෙන්නේ නැහැ. සමාධියට අනතුරුව යථා භූත ඥාන දර්ශනීය ලැබෙන්නේ නම් ඒ ආරම්භය සම්මා දිට්ඨිය පෙරට කොට වෙන්නට ඕන. එතන හොඳ ලස්සන සූත්‍ර දේශනාවක් එනවා මගේ මතකයේ හැටියට අංගුත්තර නිකායේ. සමාධිය ප්‍රත්‍යසහිතයි. සමාධිය ලබන්න බෑ සුඛය නැතුව. සිතේ කයේ සැපවත් බව ලැබෙන්න ඕන හිත සමාධි වෙන්න නම්. සැපය සුඛය ඉබේ ලැබෙන්නේ නැහැ. එයද ප්‍රත්‍යසහිතයි. සැප ලබන්න නම් පස්සද්ධිය තියෙන්න ඕන. පස්සද්ධිය සිතේ කයේ සැහැල්ලු බව. සැහැල්ලු බව නිකම්ම නිකම් ලැබෙන්නේ නැහැ. සිත කය සැහැල්ලු වෙන්නේ ප්‍රීතිය හිතේ උපදිනවා නම්. සිත ප්‍රීතිමත් නම් තමයි සිත කය සැහැල්ලු වෙන්නේ. සිත කය සැහැල්ලු නම් සැප උපදිනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් වූ කල්හි හිත සමාධිමත් වෙනවා. හිත ප්‍රීතිමත් වෙන්නේ නෑ නිකම්. ඒකට හේතුවක් ප්‍රත්‍යක් තියෙනවා. ප්‍රමෝදය. ප්‍රමෝදය නිකං ලැබෙන්නේ නෑ. ඒකටත් හේතුවක් පෙන්වනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවටත් හේතුවක් තියෙනවා. ඉබේ පහළ වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවටත් හේතුවක් තියෙනවා. කුමක්ද ශ්‍රද්ධාවට හේතුව? ඔබට හිතෙන්න පුළුවන් බුදු හිමි දර්ශනය, මහා සංඝරුවනේ දර්ශනය ශ්‍රද්ධාවට හේතුයි කියලා. නෑ. ශ්‍රද්ධාවට හේතුව දක්වන්නේ ජරා මරණය. ඔන්න ශ්‍රද්ධාව කියන වචනයට සැබෑ අරුතක් හොයාගන්න පුළුවන් ඔන්න ඔය දේශනාව තුළ කිමුදුන. ඔය දේශනාව තුළ විමසා බැලුවොත්. ඔන්න මේ දේශනාව තුළ සමස්ත දේශනාව මෙහිමයි. ජරා මරණ දුක හේතු කොටගෙන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නිසා ප්‍රමෝදය. ප්‍රමෝදය නිසා ප්‍රීතිය. ප්‍රීතිය නිසා පස්සද්ධිය. පස්සද්ධිය නිසා සැපය. සුඛය නිසා සමාධිය. සමාධිය නිසා ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනකොට කලකිරෙනවා. කලකිරෙන නිසා නොයලෙනවා. නොයලෙන නිසා මිදෙනවා. මිදුනොත් මිදුමේ යන නුවණ අරහත් ඵල ප්‍රතිවීක්ෂා ඥානේ ලබනවා. එසේ වුවහොත් කීනා ජාති වූ සිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති රහතන් වහන්සේ නමක් ඇටියට මේ උදාන වාක්‍ය දේශනා කරනවා. ජාතිය ක්ෂේවිය නැවත ඉපදීමක් නෑ. බඹසර වැස නිම විය. සිව් මගින් පිරිය යුතු වැඩිය යුතු සියලු කටයුතු නිමා කරන ලදි. දැන් එතනට ආවේ කොතනින්ද? ජරා මරණය කියන තැන. ජරා මරණය මේ දක්වා එන්නේ කොහොමද? ශ්‍රද්ධාව කියන වචනේ අරුත තේරුම් ගන්නත් එක්ක මේ අදහස ටිකක් පැහැදිලි කළොත් හුඟක් හොඳයි මං හිතනවා. ඒකටත් පුංචි උදාහරණයක් ඉදිරිපත් කළාම මට ලේසි මේ ධර්මය කියා දෙනවට වඩා. නුවණැති ඇත්තෝ ඒ උපමාව අනුසාරයෙන් දහම තේරුම් ගන්න නිසා. ඔබ හිතන්න දැන් ඔබ තනිව ගමනක් යන වෙලාවේ ඔබේ ඉදිරියට මද කිපුණු හොඬවැල හකුළුවාගෙන ඔබට පහර දෙන්න වේගයෙන් ඔබ පසුපසින් එළවාගෙන එන හස්ති රාජයෙක් ගැන. දැන් ඔබට ඈතින් පේනවා ඔබේ දිශාවට දුවගෙන එන මහ නපුරු හස්ති රාජයෙක්. දැන් ඔබ මොකද කරන්නේ? ජීවිතයට ආසාව තියෙනවා. ජීවිතය රැක ගන්න ඕන. බුදුවන්න පටන් ගන්නවා. ඔබ දුවන්නේ නිකන් නෙමෙයි. ආරක්ෂිත භූමියක් හොයාගෙන යන්නේ. යන ගමන් ඔබ වටපිට බලනවා මේ අනතුරෙන් ගැලවෙන්න පුළුවන් ආරක්ෂිත භූමියක් තියෙනවද කියලා. දැන් ඔබට ගස් පේනවා. පෙනෙන තරමකින් හඳුනා ගන්න මේකට ගොඩ වුණාට බෑ. පස්සෙන් එන අනතුරේ ප්‍රමාණය දන්නවා. ඒ හස්තියට ඇදලා ගන්න පුළුවන්. දල් පර්වත පේනවා. මේකට ගොඩ වුණාට වැඩක් නෑ. හස්තියට හොඳ වෙලේ දිගු කරලා අල්ල ගන්න පුළුවන්. කඳු වැටි පේනවා. මේකට ගොඩ වුණාට වැඩක් නෑ. ඇටාටත් ගොඩ වෙන්න පුළුවන්. ඒ සියලු තෙන් අත්හැර 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 ඔබ ඉදිරියට දුවනවා. ඔන්න ඔබට පේනවා විශාල පර්වතයක්. ඔබ දුටු පමණකින් අනුමාන කරනවා පස්සේ එන අනතුරේ ප්‍රමාණයක් දැන් දන්න නිසා මේ මතට ගොඩ වුණොත් නම් කිසියම් ආරක්ෂාවක් ලැබේවි කෙනෙන පමණකින් අනුමාන කරනවා. හැබැයි ඔබ දන්නේ දැන් මේ පර්වතයේ එක පැත්තක් පමණයි. අනිත් පැත්තෙන් එතුට මේ ගල මතට ගොඩ වෙන්න පුළුවන්ද, හොඬ වැලේ දිගු කරන්න පුළුවන්ද කියලා තාම ඔබ දන්නේ නැහැ. මේ පෙනෙන පැත්තෙන් ඔබ තේරුම් ගන්නවා මෙතන ටිකක් ආරක්ෂිත භූමියක් වගේ අනුමානයක්. දැන් කොහොම වුණත් නෑ, කමක් නෑ, මීට වඩා තැනක් ගැන හිතන්න බෑ. ඔබ ඒ ගල මතට ගොඩ වෙනවා. දැන් ගොඩ වුණාම පේනවා හාත්පසින්ම ආරක්ෂිතයි. හාත්පසින්ම ආරක්ෂිතයි. එක පැත්තකින්වත් එතකට ඉන්න බෑ. හොඬ වැලේ දිගු කරන්නත් බෑ. හොඳ ආරක්ෂිත භූමියක් ලැබුණා කියලා හිතනකොට දැන් ඔබට ප්‍රමෝදයක්, තෘප්තියක් ලැබෙන්නේ නැද්ද? දැන් ආරක්ෂිත තැනකට ආවා කියලා සතුටක් උපදිනවා. වටපිටාව බලලා හොඳටම ආරක්ෂිතයි කියලා දැනෙනකොට ඒ ප්‍රමෝදය තවත් වර්ධනය වෙනවා, ප්‍රීතියක් වෙනවා. දැන් හිතේ කයේ ගැස්මක් නැහැ, සැහැල්ලු. දැන් බරක් නැහැ, ජීවිතය ගැන අනතුරක් නැහැ. දැන් ටිකක් නිදහසේ හුස්ම ගන්න පුළුවන්. දැන් මරණ බය නැහැ. දැන් සැපයක් තියෙනවා, සුවයක් විඳිනවා. මෙන්න මේ නිදර්ශනයේ අනුසාරයෙන් තේරුම් ගන්න අර කියපු දහම. ජරා මරණය ඔබ පසුපසින් ඉලවාගෙන එන නපුරු මද කිපුණු හස්ති රාජයෙක් වගේ ඔබව පසුපසින් ඉලවාගෙන එනවා. ඔබව ගොදුරු කරගන්න උපන් මොහොතේ පටන්ම ඒ අනතුර ඔබේ පසුපසින් ජරා ව්‍යාධි මරණ. දැන් ඔබට ඕන ආරක්ෂිත භූමිය. දැන් කුමක් සඳහාද ඕන මේ ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන්න තැනක් ඕන? ඔන්න අපි සැබවින්ම බුදුදහම පරම්පරාවෙන් නොගෙන යථාර්ථයක පිහිටලා හොයනවා නම් මෙතනයි ආරම්භය. මොකටද මට බුදුදහම ඕන? මොකටද මං සිල් රකින්නේ? මොකටද මං දන් දෙන්නේ? මොකටද මං භාවනා කරන්නේ? මේ අනුන් කරනවට කරන්නේ නැතුව මේ අවශ්‍යතාවය කොතැනටද කියලා හොයලා බැලුවා නම් මෙන්න මේ සඳහා වෙන්න ඕන. ජරා මරණයේ නැමැති අනතුරෙන් ගැලවෙන්න. දැන් ඒ අනතුරෙන් නිදහස් වෙන භූමියක්, ආරක්ෂිත තැනක්, කෙන්දිමක් හොයාගෙන ඔබ විමර්ශනයක යෙදුණා නම් මේ ලෝකෙ නොඑක් ආගම් දර්ශන තියෙනවා, විමුක්ති දේශනාවන් තියෙනවා. අන්න සැබවින් විමර්ශනය කොට ගත්තනම් අර එතා පසුපස්සේ වේගයෙන් එනකොට අනතුරේ ප්‍රමාණය දන්න කෙනා මේ ගහට ගොඩ වෙලා වැඩක් නැහැ. මේ පර්වතයට ගොඩ වුණාට ආරක්ෂාවක් නැහැ. මේ කඳු වැටියට ගොඩ වුණාට ආරක්ෂාවක් නැහැ කියලා හඳුනගෙන ඒව අත්හැර નિયમિત નિર્ભය ස්ථානයට පැමුණුනා වගේ අපි බුදුහාමුදුරුවන්ව සද්ධර්මය මහ සංගරුවන තුනුරුවන් සැබවින් හඳුනාගත්තා වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට මෙතනින් උත්තරයක් තියනවද, රකවරණයක් තියනවද කියලා දැනගත්තොත් පමණයි. ඔන්න ඔය දැනගැනීමට සම්මාදිට්ඨි කියනවා. අර සමාධිය දක්වා යන ගමන ආරම්භ වෙන්නේ ඔතනින්. එතකොට එයා දැනගෙන තියෙන්න ඕන ජරා මරණේ. එහෙම නැත්තම් පසුපසින් එන හස්ති රාජයාගේ ප්‍රමාණය. ඒ අනතුරේ පමණ දන්නේ නැති කෙනෙකුට ආරක්ෂිත භූමියක් හොයන්න බෑ. ඒ යථාගේ උසපළල දන්නේ නැත්තම් එයා පුංචි ගහකට ගොඩ වෙලා හිටන දැන් මම ආරක්ෂිත භූමියකට ආවා කියලා. ගල් පුංචි ගල් පර්වතයකට ගොඩ වෙලා හිටන දැන් මෙතනට ආවා දැන් මම ආරක්ෂා වෙලා කියලා. හැබැයි ජරා මරණයේ නැමැති ඇතු ඇවිල්ලා පහර දෙනවා. සැබවින් ආරක්ෂිත තැනකට ඇවිල්ලා නෙමෙයි ආරක්ෂිත තැනක් කියලා හිතුවේ. එයි ජරා මරණයේ පස්සෙන් එන ඇතාගේ ප්‍රමාණය නොදන්න කම නිසා. එහෙනම් මෙන්න මේ ශාසනයේ අපි හැමෝටම මෙන්න මේ ජරා මරණය කියන්නේ මොකද්ද කියලා, ඒකේ ප්‍රබලතාවය, භයානකකම, අනතුරු අපි දන්නේ නැත්තම් අපිට ඕන කමක් නැහැ ආරක්ෂිත භූමියකට යන්න. අපි හැමෝටම වෙලා තියෙන්නේ මේක. අපිට දුවගෙන යන්න ඕන කමක් නැහැ. ඇයි අපි දන්නේ නැහැ මේ අනතුරක් පස්සෙන් එනවා කියලාවත්. ඒ අනතුරේ ප්‍රමාණය ගැන, පරිමාව ගැන නෙමෙයි. අනතුරක් එනවා කියලාවත් සමහර වෙලාවට දන්නේ නැහැ. අනතුරක් ආවහම අපි පුරුදු වෙලා තියෙන්නේ හඬා වැළපෙන්නේ. නුවණැත්තෝ අනතුරක් ආවට පස්සේ හඬා වැළපෙනවා නෙමෙයි. ඒ දුකට සංවේගයට කඳුලට උත්තර හොයනවා නෙමෙයි. ඉන්න කලින් ආරක්ෂිත තැනක්, නිර්භය තැනක් හොයාගන්නවා. අන්න ඒ නුවණ, ඒ දැක්ම මූලික වෙලා තියෙනවා නම් අන්න ඒ නුවණ මූලික වෙලා ලැබෙන සංසිඳීම තුල ගොඩනැගෙන සමාධිය අර කීනා ජාති වූ සිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං විත්තත්තා යාති කියන තැන දක්වා මහරහත් පදවිය දක්වාම ඔබවගෙන යනවා. හරි පුදුම දේශනාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්වතුනි. උන්වහන්සේ මේ සූත්‍රයේදී මතක් කරනවා විමුක්ති ඥානය, විමුක්ති ඥාන දර්ශනය, මිදුනේ යන නුවණ. මහණෙනි, ඉබි ලැබෙන්නේ නැහැ. ඒ ඥාන දර්ශනේ ලැබෙන්නේ මිදුනොත්. මිදුනොත් මිදුනේ යන නුවණ ඉබේමයි ලැබෙන්නේ. මහණෙනි, නිකන් මිදෙන්නේ නැහැ. මිදෙන්නේ නොයලුනොත්. නොයලුනොත් ඉබේමයි මිදෙන්නේ. මහණෙනි, නොයල්ම ඉබේ සිදු වෙන්නේ නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා. කලකිරෙනවා. කලකිරුණොත් ඉබේමයි නොයලින්නේ. ඕන කමින්වත් ඇලෙන්නේ නැහැ. මහණෙනි, කලකිරීම ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. කලකිරීමටත් හේතුවක් තියෙනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් කලකිරෙනවාමයි. ඒක ඉබේ සිද්ධ වෙන්නේ මහණෙනි. ඒකට උත්සාහයක්, වීරියක් ඕනේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සාහයක්, උනන්දුවක් ඕනේ නැහැ. හිත සමාධි වුණොත්. හිත සමාධි වුණොත් ඇත්ත ඇති සැටියෙන් දකින්න. මහණෙනි, සමාධිය ඉබේ ලැබෙන්නේ. සැපවත් වෙන්න ඕන. සැපේ ලැබුණොත් ඉබේම හිත සමාධි වෙන්නේ. ඒකට උත්සාහයක්, වීරියක්, අදිස්ථානයක්, ප්‍රාර්ථනාවක් ඕන නැහැ. මහණෙනි, සැපය නිකන් ලැබෙන්නේ නැහැ. ඒකත් හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගන්නේ. හිතේ කයේ සැහැල්ලු බව ලැබෙන්න ඕන. පස්සබ්දිය තියෙන්න ඕන. පස්සද්ධිය තිබුණොත් මගේ හිත, මගේ කය සුවපත් වේවා, සැපවත් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ මහණෙනි. ඒක ඉබේමයි සැපවත් ලබන්නේ. මහණෙනි, පස්සද්ධිය නිකන් ලැබෙන්නේ නැහැ, ඉබේ ලැබෙන්නේ නැහැ. ඒකත් හේතුවෙන් හටගන්නේ. ප්‍රීතිය තියෙන්න ඕන. ප්‍රීතිමත් බව තිබුණොත් මගේ සිත කය සැහැල්ලු වේවා කියලා ප්‍රාර්ථනා අධිෂ්ඨාන වුණේ නෑ මහණෙනි. ඉබේමයි සැහැල්ලු බව ඇති වෙන්නේ. මහණෙනි ප්‍රීතියත් ඉබේ හටගන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා ප්‍රමෝදය. සිත ප්‍රමෝදමත් නම් මගේ හිත ප්‍රීතිමත් වේවා කියලා ප්‍රාර්ථනා අධිෂ්ඨාන වුණේ නෑ. ඉබේමයි ප්‍රීතිය ලැබෙන්නේ. මහණෙනි ප්‍රමෝදය ඉබේ ලැබෙන්නේ නෑ. ඒකටත් හේතුවක් තියෙනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තිබුණොත් ඉබේමයි ප්‍රමෝදය ලැබෙන්නේ ප්‍රාර්ථනා අධිෂ්ඨාන වුණේ නෑ මහණෙනි. මහණෙනි ශ්‍රද්ධාව හේතු ප්‍රත්‍ය ජරා මරණය. ජරා මරණය දන්නවනම් ජරා මරණය හඳුනනවනම් දකින්නවනම් මට ශ්‍රද්ධාව ඇති වේවා කියලා අදිස්ථානයක් ප්‍රාර්ථනාවක් ඕනේ නෑ මානෙනි. ඉබේමයි ලැබෙන්නේ. පොන්න බලන්න පින්වත්නි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි ජරා මරණය දනිනම් ශ්‍රද්ධාව ලැබේවා කියලා ප්‍රාර්ථනා අදිස්ථාන ඕනේ නෑ ඉබේ ලැබෙන්නේ. ශ්‍රද්ධාව තියෙනවා නම් ප්‍රමෝදයේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා අදිස්ථාන ඕනේ නෑ ඉබේ ලැබෙනවා. ප්‍රමෝදයේත් නම් ප්‍රීතිය ලැබේවා කියලා ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඕනේ නේ ඉබේ ලැබෙනවා. ප්‍රීතියත් නම් පස්සද්ධිය ලැබේවා කියලා ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඕනේ නේ ඉබේ ලැබෙනවා. පස්සද්ධිය ඇතුත් මට සුඛය ලැබේවා කියලා ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඕනේ නේ ඉබේ ලැබෙනවා. සැපය ඇතුත් මගේ හිත සමාධි වේවා කියලා ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඕනේ නේ ඉබේම සමාධි වෙනවා. සමාධිය ඇතුත් ඇත්ත ඇති සැටියෙන් දැකීම වේවා කියලා ප්‍රාර්ථනා අධිෂ්ඨාන වුණේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ස්කන්ධයන්ගේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් කලකිරේවා කියලා ප්‍රාර්ථනා අධිෂ්ඨාන වුණේ ඉබේම කලකිරෙනවා. කලකිරුණොත් දැන් නොයැලේවා කියලා ප්‍රාර්ථනාවක් අධිෂ්ඨානයක් ඕනේ නෑ මහරණි. ඉබේම නොයැලෙනවා. නොයැලුනොත් මිදේවා කියන ප්‍රාර්ථනාවක් අධිෂ්ඨානයක් ඕනේ නෑ. ඉබේම මිදෙනවා. මිදුනොත් මිදුනුයේ යන අරහත් ඵල ප්‍රතිවේක්ෂා ඥානයේ පහළ වේවා කියලා ප්‍රාර්ථනාවක් අධිෂ්ඨානයක් ඕනේ නැහැ. ඉබේම ලැබෙනවා. දැන් බලන්න ශ්‍රද්ධාවේ ඉඳලා රහත් ඵල ප්‍රතිවේක්ෂා ඥානයේ දක්වාම ඔක්කොම ඉබේ ලැබෙනවා. උත්සාහයෙන් මහන්සියෙන් ප්‍රාර්ථනාවෙන් අධිෂ්ඨානයෙන් ලැබෙනවා නෙමෙයි මේ ශාසනය. ඉබේ ලැබෙනවා. දැන් අපි හොයන්න ඕන මොකද්ද? දැනගන්න ඕන මොකද්ද? ජරා මරණය. ජරා මරණං ච පජානාති ජරා මරණ සමුදයං ච පජානාති ජරා මරණ නිරෝධං ච පජානාති ජරා මරණ නිරෝධගාමිනී පටිපදං ච පජානාති එත්තාවතාපි කෝ වරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. ඔන්න ඔය හතර දැනගත්තෝ. ජරා මරණයත් ජරා මරණයට හේතුවත් ජරා මරණ නිරෝධයත් නිරෝධ කරන පිළිවෙත දැනගත්තා කියලා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය උපන්න. සම්මා දිට්ඨියට සම්මා සංකප්ප වාචා කම්මන්තා ජීව ආයාම සති සමාධි ඔක්කොම අංග උපදින්නවා. ඔන්න මේ ශාසනයේ සමාධිය ඔන්නෝය දැනුම ඔන්නෝය නුවණ ඔය අවබෝධය මූලික වෙලා නම් ලැබෙන්නේ. අන්න ඒ සමාධිය ලැබුණොත් යතහ භූත ඥාන දර්ශනේ කාන්තෙන් ලැබෙනවා. එහෙනම් ඒ යතහ භූත ඥාන දර්ශනේ ලැබෙන ඒ සමාධිය ලැබෙන අනුපිළිවෙලක් තියෙනවා. එහෙනම් ඒ සඳහා අපි හොයන්න ඕන මහන්සි වෙන්න ඕන කුමක් සඳහාද? සම්මා දිට්ඨිය සඳහා. සම්මා දිට්ඨිය උපන්නොත් සම්මා දිට්ඨිය සම්පූර්ණ නම් ඒ සම්මා දිට්ඨිය වැඩෙන්න වැඩෙන්න සම්පූර්ණ වෙන්නේ පිරෙන්නේ සම්මා සමාධිය. සම්මා සමාධිය ලැබෙන්න ලැබෙන්න ඇත්ත ඇති සැටියෙන් හොඳින් දැర్చණී වෙනවා. ඊළඟට මේ සූත්‍රය අහනවා ඒ අතාවූත ඥාන දර්ශනය කියන්නේ මොකද්ද? අද අපේ හුඟක් දෙනෙක් භාවනා කරන්න ගිහිල්ලා හිතයට වඩා විපතට වැටෙන බවක් නම් පේනවා. සමහරු ඉන්නවා පින්වතුනි මම ඉන්නවා සත්වයා ඉන්නවා පුද්ගලයා ඉන්නවා කියන සාස්වත දෘෂ්ටියෙන් පටන් ගන්නවා.
ඉන්නේ සාස්වත දෘෂ්ටි. සාස්වත දෘෂ්ටිය මත අපේ ඇත්ත භාවනාව පටන් ගන්නවා. පටන් අරගෙන ඔන්න බෙදෙනවා. කෙස්, ලොම්, නිය, දත්, හම, මස්, නහරයට ඇට මිදුළු වකුගඩුවක් මා දළමු පෙනහළු වශයෙන් බෙදෙනවා. බෙදලා තව දුරටත් කෙස් කියන්නේ මොනවද කියලා බලනවා. කෙස් කියන තැන තියෙන රූප කලාප. රූප කලාප රාශියක් තියෙන්නේ. ඒ රූප කලාපත් විමසනවා. රූප කලාපයකක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා සුද්ධාෂ්ටක තියෙන්නේ. ඒව සත්ව නෙවෙයි, පුද්ගල නෙවෙයි, ආත්ම නෙවෙයි. ඔන්න නුවණක් කියලා හිතනවා සත්වයෙක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, කෙනෙක් නෑ, මමෙක් නෑ. අන්තිමට භාවනා කරලා අපි ඇත්තෝ ලබන උත්තරය ඔය. සත්වයෙක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, මමෙක් නෑ. කොතනට දාවේ? උච්ඡේද දෘෂ්ටියට. හිතපු සාස්වත දෘෂ්ටිය හොඳයි. සුගතිය තියෙන සාස්වත දෘෂ්ටියට. උච්ඡේද දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටිය අපහාය උරුමයි. අපහාය උරුමයි. භාවනා කරන්න ගිහිල්ලා සමහර ඇත්තෝ උච්ඡේද දෘෂ්ටියට වැටුනොත් කොච්චර වාසනාවන්තද. අන්න හරි මඟ නොපෙන්නුව හරි මඟ දැනගත්තේ නැත්නම් යන්නේ වැරදි පැත්තට. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. ඔබ දන්නවා බෙහෙත විස වුණොත් ඒකට ප්‍රතිකාර හොයන එක හරි අමාරුයි. මේ ධර්මයත් වරදවා ගත්තොත් උත්තර හොයන්න ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ හැඳින්වීමේ කුමකටද සමාන කළේ? සර්ප හිසකට. සර්පය අල්ලනවා නම් නිවැරදි තැනින් අල්ලන්න ඕන. වලිගෙන් ඇල්ලුවොත් සර්පය දෙකට නැමිලා දෂ්ට කරනවා. කඳ වැදින් ඇල්ලුවොත් නැමිලා දෂ්ට කරනවා. හැබැයි සර්පය විහිසෙන්ම අල්ලගත්තොත් දරන වෙලාවට පුරා ගොතාවි. වලිගෙන් දෂ්ට කරන්න බෑ. දෂ්ට කරන තැන අතට අහුවෙනවා. බුදුහාමුදුරු දේශනා කළ ධර්මියත් වැරදි තැනින් ඇල්ලුවොත් දෂ්ට කරනවා වැරදි උත්තරයක් ලැබෙනවා. අද අපේ හුඟා දෙනකුට ලැබිලා තියෙන උත්තර වැරදි. සර්පයාව අල්ලලා තියෙන වලිගේ කඳ මැදි හරි තැනින් අල්ලලා නැහැ. ඒ නිසා මෙන්න මේ ධර්මයේ පිළිබඳව නිවැරදිව නිවැරදි තැනින් හඳුනාගත්තේ නැතොත් අර විදිහේ උච්ඡේද දෘෂ්ටියකින් අවසන් වෙන්න පුළුවන්. ඒ නිසා සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන තැනත් එකාන්තයක්, සත්වයේ පුද්ගලයෙක් නැහැ කියන එකත් එකාන්තයක්. ඇත කියනු එකාන්තයක්, නැත යනු එකාන්තයක්. මේ අන්ත දෙක. මේ අන්ත දෙක අතහැරෙන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය උපදින්න. මේ අන්ත දෙක ඇතුළේ නැහැ සම්මාදිට්ඨිය. ඒ නිසා අපි මේ මඟ හොයනකොට මෙන්න මේ අන්තවලට වැටෙන්න බෑ. එතකොට යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ මොකද්ද? භාවනා කරන ගාක් දෙනෙක් හිතනවා හිත සමාධිමත් වුණාම ලැබෙන ආලෝකයක්, ප්‍රභාස්වර බවක්, අමුතු අමුතු දැක්මක් දර්ශනයක් වුණාම ඕම් මගඵල ලැබුවා කියලා හිතනවා. මාව ඈතට ඈතට අරගෙන ගියා කියලා කියනවා. ඒ දැකපු නොයෙක් නොයෙක් සිදුවීම් තුළ ඔහු වසඟ වෙලා පුදුම විදියෙන් තණ්හාවෙන් උපාදාන කරගෙන සිදුවීම. හරි අගයෙන් ඒක වර්ණනා කරන්නේ. තමන්ම දන්නේ තණ්හාවෙන්, දෙඩි තණ්හාවෙන් ඒ ස්වභාවයට රැවටිලා කියලා. ඒ ස්කන්ධයන්ට රැවටිලා තියෙන්නේ. ඒක සංඥාවක් වෙන්න පුළුවන්. ඒක සිතුවිලි මාත්‍රයක්, සංඛාරයක් වෙන්න පුළුවන්. ඒක විඥානීයම මායාවක් වෙන්න පුළුවන්. ඒක වේදනාවේ සුඛාස්වාදයක් වෙන්න පුළුවන්. රැවටිලා තියෙන්නේ මේ ස්කන්ධයකටමයි. උපා දුක්ඛ උපාදාන ස්කන්ධයක්මයි ආත්ම කොට, මගේ කොට, මම කොට දෙකලා තියෙන්නේ. වැරදි උත්තරයක්මයි ලැබිලා තියෙන්නේ දෂ්ට කරලා මේ.
නපුරු සර්පයා දෂ්ට කරලා වැරදි උත්තරයක් අරගෙන තියෙනවා. භාවනාවෙන් ඔබ සමාධිමත් වුණොත් සමාධිමත් වූ කෙනෙහි දකින්න ඇත්තක් තියෙනවා. ඒ අර සම්මාදිට්ඨියට කතා කළ තැනයි මේ යථාභූත ඥාන දර්ශනයට කතා කරන තැනයි කියන එක දෙකක් නෙමෙයි. සම්මාදිට්ඨියෙන් ඔබ යමක්ද හොයන්නේ? අපි හිතමු ජරා මරණය, ජරා මරණ සමුදය, ජරා මරණ නිරෝධය, ජරා මරණ නිරෝධ පිළිවෙත නම් ඔන්න ඔබට ජරා මරණය කියන තැන හරියටම ප්‍රත්‍යක්ෂ වෙන තැන මේ යථාභූත ඥාන දර්ශනය කියන්නේ. ඒක විවිධ න්‍යායන් තියෙන මම මේක න්‍යායක් විතරයි ගත්තේ. මෙන්න මෙතනදි පෙන්වන කුමක්ද යථාභූත ඥාන දර්ශනය කියන්නේ? එතනදි කියන්නේ ඔය ආලෝකයක්, ඔය ප්‍රභාස්වර බවක්, හිතේ කයේ දැනෙන සැහැල්ලු බවක්, සුවපත් බවක්, සැපවත් බවක්, අහසේ පාවෙනවා වගේ, මල් යහනක් මත පුළුම් ගොඩක් වැඩ උඩ ඉන්නවා වගේ දැනෙන සුවපහසු බවක් නෙමෙයි. බුදුහාරු පැහැදිලි කරනවා කුමක්ද යථාභූත ඥාන දර්ශනේ. කිංච යථාභූත ඥාන දර්ශනේ. මොකද්ද යථාභූත ඥාන දර්ශනේ කියන්නේ? රූපස්ස සමුදයං චත්තංගමච්ච. රූපේ ඇතිවීමත් නැතිවීමත්. වේදනාය සමුදයං ච අට්ඨගමංස. සංඥාය සමුදයං ච අට්ඨගමංස. සංඛාරාණං සමුදයං ච අට්ඨගමංස. විඥානස්ස සමුදයං ච අට්ඨගමංස. යථාභූත ඥාන දර්ශනය කියන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධේහි ඇතිවීමත් නැතිවීමත්. පංච උපාදානස්කන්ධේ ඇතිවීමත් නැතිවීමත් කියනකොට අපි තේරුම් ගන්න ඕන තැන් දෙකක් තියෙනවා. සන්තතිහා එක්සනික කියලා දෙකක් තියෙනවා. දැන් අපේ භාග දෙනේ පංචස්කන්ධය කියන්නේ මොකද්ද කියලා හෙවොත් මේ අත දික් කළා පෙන්නනවා මේ තියෙන එක තමයි පංචස්කන්ධය කියන්නේ. දැන් ඔබ හිතන්න මේක පංචස්කන්ධය කියලා ගත්තොත් මම කියන්නේ ඒක වැරදි කියලා සම්මතයට හරි මේක පංචස්කන්ධය කියලා දැක්කොත් ගත්තොත් ඔබට පුළුවන් මේකේ උදේ වැය දකින්න. මේක පංචස්කන්ධය කියලා ඔබ දරනවා නම් මේකේ උදය ඇතිවීම කොහේද? මව් කුස. දකින්න පුළුවන්ද ඔබට? බෑ. මේක වැය නැතිවීම කොහේද? මරණය. දකින්න පුළුවන්ද? බුදුහාරු දකින්න බැරි දෙයක් අපිට කියයිද? කවදාවත් අපි අනාථ අසරණ කරන්නේ නැහැ. අපි උමුලා කරන්නේ බුදුහාමුදුර මහා කරුණිකයි. බැරි දෙයක් අපිට කරන්න කියන්නේ. එහෙනම් මේක මේ සම්මුතිකව මෙතනයි පංචස්කන්ධය, මේ රූපස්කන්ධය, මෙහි තුල තියෙන වේදනා සංඥා සංකාර නිවීම හැඳිනීම කල්පනා කිරීම දැනගැනීම මේ tikai පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය කියලා ගත්තොත් සමුදයං චත්තංගමංච ඇතිවීමත් නැතිවීමත් බලන්න බෑ. කොහොමද මව් කුසදී බලන්නේ? හටගනත් එන්නේ. ඇතිවීම දකින්න විදියක් නෑ. මරණය දකින්න විදියකුත් නෑ. මැරෙන්න මොන එක බලන්න. කවදාවත් මේ වැඩේ හරියන්නේ නෑ. එහෙනම් අපි මෙන්න මෙතනට එනකොට මෙන්න මේ සම්මුතික මේ සන්තති ස්කන්ධයන්ගේ කතාවෙන් මිදිලා එක් ක්ෂණිකව හැම මොහොතකම ඉපද නිරුද්ධ වෙන ඒ ප්‍රවෘත්ති විපාකමය ස්කන්ධ පැවැත්ම හඳුනාගෙන තියෙනවා. හැම මොහොතකම ස්කන්ධ පහක් ඉපදිලා නිරුද්ධ වෙනවා. මෙන්න මේ ධර්මයන්ගේ ඇත්ත ඇති සැටියෙන් දකින තැනට තමයි විපස්සනා කියලා කියන්නේ. ඔය කේක්කෙනා එක එක විපස්සනා පණවනවා ලෝකේ. හැබැයි බුදුහාමුදුරුවෝ විපස්සනාව කියන්නේ කුමකටද පැනෙව්වේ කියලා සරියුත් හාමුදුරුවෝ පටිසම්භිදා මග්ගයේ තෙසත්තේ බුද්ධ ඥාන පැහැදිලි කරන තැන බොහොම අගේට විස්තර කරලා තියෙනවා. කොහොමද උන්වහන්සේ එතන පෙන්වලා තියෙන්නේ? පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥානං. විපස්සනා ඥාන කියලා කියන්නේ මොනවටද? පච්චුප්පන්න දැන් මේ මොහොතේ ඉපදිලා විපරිණාමයට පත්වෙන ධර්මයන්ගේ
ඒ විපරිණාමයේ දක්නා නුවණටයි විපස්සනා ඥාන කියලා කියන්නේ. මොකක් හරි අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනාත්මයි කීකේ බලන එක නෙවෙයි. ඔය අද බලන ඔය හැ අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි අද ලෝකෙ තියෙන හොඳම භාවනාවට ඉතින් ගණන් ගන්න. මේකත් නිවැරදි භාවනාවක් නෙවෙයි. සම්මතයේ තුල අරගත්ත කිසියම් ආකාරයක ලෝකෙ පවතින ක්‍රම අතරේ වටිනාකමක් තියෙන එක නිවැරදි නෑ. ඒක නිවන් දකින භාවනාවක් නෙමෙයි ඔය ලෝකෙ තියෙන අනිත්‍ය භාවනාව. දැන් කතා කරන මහා ප්‍රසිද්ධ ඒ ලෝකේ පුරා පැතිරෙන ලංකාවේ හරියට හයියෙන් කතා කරන ඒ අනිත්‍ය භාවනාව නිවැරදි භාවනාව නෙමෙයි. නිවැරදි මඟ නෙමෙයි ඒක. ඒවට ප්‍රශ්නවලට උත්තර නැහැ. එහේ අනිත්‍යයි කියලා කියනකොට ඒක දැනගෙන කියන්න ඕන. දැකලා කියන්න ඕන. දැන් මම ඔබෙන් අහනවා එහ කියන්නේ මොකද්ද? හමද එහ? හමද එහ? නෑ. සිවියද එහ? නෑ. මසද එහ? නහරද එහ? ස්නායුද එහ? ලේද එහ? කබකඳුළුද එහ? සෛලද එහ? පරමාණුද එහ? එහෙනම් මොකද්ද එහ කියන්නේ? නොදන්න දෙයක් මේ දනිත්‍යයි කියන්නේ. දැනගෙනද මේ හේනිත්‍යයි කියන්නේ? නොදන්න දෙයක් අනිත්‍යයි කියන්නේ. නොපෙනෙන දෙයක් අනිත්‍යයි කියන්නේ. ඒක වචන මාත්‍රයක් විතරයි, ඒක වටිනාකමක් නැහැ. ඒක කුසලයක් වෙනක් වෙන්න පුළුවන් එහෙම හරි හිතන එක. අර ගිරවෙකුත් අනිත්‍යයි අනිත්‍යයි කියලා සුගතියට ගියා. අට්ටි අට්ටි කියලා අට්ටි සංඥාව වඩනෝ ගෙදර ඇත්තෝ. ගෙදර හිටියේ ගිරවටත් පුරුදු වුණා. දවසක් ඒ ගිරවා වෙනත් සතුටු ගුදුරක් වුණා. අර ගෙදර ඇත්තන්ගේ භාවනාව මතක් වුණා. අට්ටි 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 කියලා මේ ගිරවත් කියෙව්වා. හැබැයි ගිරවටත් ඒක පුංචි වුණේ නෑ. සුගතියක උපදින්නේ භාවනා කර්මස්ථානේ උදව් වුණා. එනිසා නිකං හරි අනිත්‍යයි කියලා බලන එකේ වටිනාකමක් නැත්තේ නෑ. හැබැයි ඒකෙන් කවුරු හරි නිවන් බලාපොරොත්තු වෙනවනම් ඒක කවදාවත් හම්බ වෙන්නේ නෑ. ඒ ක්‍රමය තුල එනිසා අපි හොයාගෙන තියෙන්න ඕන ඉස්සෙල් ඇහැ කියන්නේ මොකක්ද කියලා. ඒක දැනගෙන තියෙන්න ඕන, දැකලා තියෙන්න ඕන. දකින්න නැතුව ඇහැ අනිත්‍යයි කියලා කිව්වට ඇහැ කියන්නේ මොකක්ද කියන තැනට උත්තරයක් නැත්තම්, රූපය කියන්නේ මොකක්ද කියන තැනට උත්තරයක් නැත්තම් ඒක නොදැන අන්ධකාරයට ගෑමක් වෙනවා. එනිසා අපි හරියටම මෙන්න මේ වර්තමාන ධර්මය ගලපගෙන තියෙන්න ඕන මේ මොහොතේ. ඒ ආයතනික ක්‍රියාවලියත් එක්ක ඒ සියල්ල මේ මොහොතේ අපිට කතා කරන්න වෙලාවක් නෑ, කාලයක් නෑ. මෙන්න මේ මොහොතක් මොහොතක් පාසා සිදුවෙන මේ ස්කන්ධයන්ගේ පැවැත්ම තුළ තමයි ඒ Nirodhe, ඒ බිඳීම, ඒ අස්තංගමය මේ දක්නා නුවණත් එක්ක තමයි අපට අපේ මග निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ. කෝච වික්කවේ රූපස්ස සමුදයෝකෝ වේදනාය සමුදයෝකෝ සංඥාය සමුදයෝකෝ සංඛාරාණං සමුදයෝකෝ විඥානස්ස සමුදයෝ. මොකද්ද රූපය ඇතිවීම කියන්නේ? වේදනාව සංඥාව සංඛාරය විඥානය ඇතිවීම කියන්නේ මොකද්ද? ඔන්න උන්වහන්සේ පෙන්නනවා ඉද වික්කවේ බික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්තති. සතුටු වෙනවා නම් යම් තැනක, හොඳයි කියනවා නම්, බැස ගන්නවා නම්, කුමක් හොඳයි කියනවා නම්, කුමක්ක සතුටු වෙනවා නම්, කුමක බැස ගන්නවා නම්ද? කිංචි අභිනන්දති අභිවදති අජ්ජෝසායති. රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසායති. යම් රූපයක සතුටු වෙන බවක් ඇත්නම්, හොඳයි කියන බවක්, බැස ගන්න බවක් ඇත්නම්, වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම අපි ගමු කිටි කරලා මේ සියල්ලෙහි සතුටු වෙන බවක්, හොඳයි කියන බවක්, බැස ගන්න බවක් ඇත්නම් අන්න එසේ සතුටු වෙන අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාතිත්තතෝ. සතුටු වන්නේද, හොඳයි කියන්නේද,
බැසගන්නේද එකල්ලි උපදිනවා නන්දිය උපපජ්ජති නන්දි නන්දිය කැමැත්ත උපදිනවා නන්දිය නැත්නම් යා රූපේ නන්දි තද උපදාන අන්න ඒ රූපේ ඇති වෙච්ච කැමැත්තට කියනවා කැමැත්ත නිසා කැමැත්තට කියනවා උපාදාන කියලා යා රූපේ නන්දි තද උපදාන එකල්හි උපාදානයි උපාදානයේ ඇතුත් උපාදාන පත්‍ය භව භවයේ ඇතුත් භව පත්‍ය ජාති ජාතියේ ඇතුත් ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සෝපායාස මේ රූපේ සතුට වෙනවා කියනකොට රූපයක්ම දැස් ඉදිරියට එන්න ඕනේ නෑ. දැන් ඔබ මෙහෙ මොහොතේ අපි ඊයලා කතා කළා වගේ මේ මොහොතේ දැස් ඉදිරියේ දැස් වසාගෙන තිබුණා. ඔබේ හිතට මැවුනොත් රෝස මලක්, අරලිය මලක්. දැන් ඔබ සතුට වෙන්නේ කුමක් පිළිබඳවද? රූපයක සතුටක් ඔබ ලබන්නේ. අභිනන්දනයේ රූපයක් පිළිබඳව. එපමණක් ප්‍රමාණවත් අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දක්වා යන්න. රූපයක් මිදිරි රූප කියලා කියනකොට රූප කොටස් හතරක් තියෙනවා. කර්මජ රූප තියෙනවා. කර්මයෙන් උපදින රූප තියෙනවා. සිතේම උපදින රූප තියෙනවා. ඔය වගේවා. චිත්තජ රූප. ඍතුයෙන් හටගන්න රූප තියෙනවා. ඍතුජ රූප. ආහාරයෙන් හටගන්න රූප තියෙනවා ආහාරජ රූප මේ ඔක්කොම රූප දැන් ඔබ සිතේම හටගන්න නෙළුම් මලක් රෝස මලක් ඒ හිතේම උපන් දෙයක් සිතේම හටගත් රූපයක් දැකලා වුණත් හරි ලස්සනයි කියලා ඔබ සතුටු වෙන බවක් ඒක වචනෙන් කියන්න ඕනේ ඒක රෝස මලක් හැටියට බාර ගන්නවා කියන තැනම ඒ සම්මතයට පැමිණෙනවා කියන තැනම තියෙනවා කැමැත්ත නන්දිය. එතන උපාදානයේ තියෙන භවය, ජාතිය, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයට හේතුව තියෙනවා. හොන්න ඔය විදිහෙන් දකින තාක්කල් දුකින් මිදීමක් නැහැ. දුක නැවත නැවත හට ගන්නවා. රූපේ වේදනා සංඥා සංකාර විඥානයන්ගේ නැවත නැවත හට ගැනීම ඇතිවීම කියලා කියන්නේ දුකේ හට ගැනීම. යම් විටක මේකේ අනිත් පැත්ත කෝච දෙක්කවේ රූපස් අත්තංගමෝ වේදනාය අත්තංගමෝ සංඥාය අත්තංගමෝ සංඛාරාණං අත්තංගමෝ විඥානසත් කෝච දෙක්කවේ රූපස් අත්තංගමෝ මකද්ද රූපේ අස්තංගමේ නාබිනන්දති නාබිවදති නාජ්ජෝසායතිත්‍තති සතුටු වෙන්නේ නැත්නම් හොඳයි කියන්නේ නැත්නම් බැසගන්නේ නැත්නම් කොමකද රූපේහි නාබිනන්දති නාබිවදති නාජ්ජෝසායතිත්‍තති හොඳයි කියන්නේ නැත්නම් බැසගන්නේ නැත්නම් සතුටු වෙන්නේ නැත්නම් අන්න ඒ රූපේ තස්ස රූපං අනබිනන්දතෝ අනවිවදතෝ අනජ්ජෝසායතිත්‍තති ඒක සතුටු නොවුන බැසගත්තේ නැත්නම් අල්ලගත්තේ නැත්තම් රූපේ යම් නන්දියක් කැමැත්තක් තිබුණා නම් ජා රූපේ නන්දි සානිරුජ්ජති දැන් ඔබට රෝස මලක් හිතට දැర్శණේ වෙනවා අපි මේනි දැర్శණයක් දැන් මෙතනදී සතුටු වෙන අසතුටු වෙන බව බලන්න මේක බාර ගන්න බවම මේ ප්‍රමෝදමත් වෙන බවම සතුටු වෙන බවම දුකේ හැටගෙනයි දැන් ඔබට පුළුවන් වුණොත් මේ සලකුණ හිතේ උපදිනකොටම මේ පංච උපාදානස්කන්ධයක් ඔය හටගත්තේ දුකක් ඔය හටගත්තේ මන ධම්ම මනෝ විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා ඔය ස්කන්ධ පහක් ඔබඳු දර්ශනයක් ඔබට නිර්මාණය කරලා පෙන්නලා තියෙනවා ඒ දුකේ හට ගැනීම එතකොට ඔබ මලක් හැටියට නොදක පංච උපාදානස්කන්ධේ දුක ඇති වුණා කියලා මේ හටගත් ස්කන්ධයන්ගේ මේ හටගත් ආයතනේ මේ හටගත් ධාතුවේ ස්වභාවය දකිනින් මේ මලකට සතුටු නොවුනොත් හොඳයි කියලා බාර නොගත්තොත් බැස නොගත්තොත් අන්න අනවිනන්දතු අනවිවදතු අනුජෝසාය තිට්ඨතු ජා රූපේ නන්දිසානිරුදි යම් මෙහි එල්මක් යනක් තිබුණා නම් දුක හැටියට දකිනකොටම
ඒක නන්දියෙන් දුරු වෙනවා. නන්දි නිරෝධාපාදාන නිරෝධෝ. ඒක නැත් දුරු වෙනා කියන උපාදාන. උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසාපි නිරුච්ඡන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හොති. ඔන්න දුකේ නිමාව වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සමාධි භාවනා සූත්‍රයෙන් මෙන්න මේ වගේ අර්ථයක් උන්වහන්සේ දේශනා කළේ. ඒ දේශනාවෙන් මම ඉතාමත් අල්ප ස්වල්ප කොටසක් විතරයි අපි මේ වෙලාවේදී අපේ දැනුම මත කතා කළේ. ඉතින් මේ ධර්ම ඉතාමත්ම ගැඹුරට විමසා බලලා මේ ලෝකයේ තුල අපි ධර්ම තුලත් ශාසනය තුලත් අපි නොරැවටෙන්න නම් අපි යමක් සොයාගෙන තියෙන්නට ඕන. මුලා කරන ලෝකයක අපි ජීවත් වෙන්නේ. මගඵල ලැබුවා මේකමයි මගඵල ලබන මග කියලා තමනුත් මුලා වෙලා අනුනුත් මුලා කරන ලෝකයක අපි ඉන්නේ. ඒ නිසා ද අපට මේ ශාසනය තුල ප්‍රවේශම් වෙන්න වෙලා. ඒ නිසා අපිව මම් මුලා කරන්නන් ඉදිරියේ මුලා නොවෙන්න මේ බඳු දහමක් පිළිබඳව සිතලා හොයලා බලලා තියෙන එක වටිනවා. ඒ නිසා ඔබට සමාධිය ලබන්න කියලා අමුතු වෙහසක් දරන්න ඕනේ නෑ. ජරා මරණය කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න. ජරා මරණයෙන් තොර වූ දෙයක් ඔබට මේ විශ්වය තුල දකින්න හම්බ වෙන්නේ නෑ. මේ සජීවී අජීවී කියලා දකින හැම දෙයක්ම ජරා මරණය හා තැවරුණු දේවල්. හැම දෙයක්ම දිරන දෙයක්. හැම දෙයක්ම මැරෙන දෙයක්. දුව පුතා නැන්ද මාමා අම්මා තාත්තා ස්වාමියා බිරිඳ ගේ දොර ගහ කොළ කියලා වෙන්න පුළුවන් හම්බ වෙන රන් රිදී ආභරණ කියලා වෙන්න පුළුවන් පේන්නේ. නමුත් මේ හැම දෙයකම යථාර්ථයේ ජරා මරණය. ඒ හැම තැනකම ජරා මරණය දකින්න පුරුදු කළොත් ඒ දැක්ම ඒ දර්ශනය සමාධිය නෙමේ සමාධියෙන් එහාටත් අරහත් ඵල ප්‍රතිවේක්ෂා ඥානය දක්වා බෝ රැගෙන යන බව ඇත්ත. ජරා මරණයේ හැටියට දකිනකොට ඒකට අපි ඇලුම් කරන්නේ නේ. තණ්හාව දුරු වෙනවා. තණ්හාව දුරු වීම නිරෝධේ. නිරෝධේ ලබන පිළිවෙත තව දුරටත් ජරා මරණයම ඇත්ත ඇති සැටියෙන් හඳුනා ගැනීම දෙකීමම. එනිසා මෙබඳු ධහමකින් මෙබඳු දැක්මක් මූලික කරගෙන මේ බඳු දර්ශනයක් මේ බඳු සම්මා දිට්ඨියක් පෙරට කොටගෙන සමාධිය වඩලා ඒ සම්මා සමාධිය අප්පනීහිත ශුන්්‍යත අනිමිත්ත සමාධියකින් අර බුදුහාමුදුරුවෝ මහණනි අනිමිත්ත සමාධියම වඩවු නිමිති සමාධිය නොව අනිමිත්ත සමාධියම වඩවු කියලා අවධාරණය කොට කළ ඒ දේශනාව සිහිට නගාගෙ ඒ බඳු සමාධියකට යන්න පුළුවන් වෙන්නේ මේ බඳු දැක්මක් තුළ අපි හැම වෙන හැම ධර්මතාවයක් දෙසම විමසුම් නුවණින් බලන්න පුරුදු වුණොත් ඒ දැක්ම ඒ දර්ශනය ජරා මරණය ගැන කියලා දේවි. ඒ තුල ශ්‍රද්ධාව, ශ්‍රද්ධාව නිසා ප්‍රමෝදය, ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධිය, පස්සද්ධිය නිසා සුඛය, සුඛය නිසා සමාධිය, සමාධිය නිසා යථාභූත ඥාන දර්ශනය. ඇත්ත සිටින් දකින නිසා කලකිරීම, කලල් කිරීම නිසා නොඇලීම, නොඇලෙන නිසා මිදෙනවා, මිදුණු කල මිදුනේ යන නුවණට. කේනා ජාති වූ සිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති පජානාති. ඒ දක්වා ගමන් කරනවා ඒ දහම, ඒ දැක්ම. ඉතින් ඒ බඳු මගකින් ඔබට නිවෙන්න සැනසෙන්න මේ උතුම් විසක් පොහෝ දවසේ මේ සිද්ධ කළ මේ ධර්ම දේශනාවද හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයං සුසිවං පදං.
අදත් මේ වෙසක් පොහොය දවසේ මේ ලැබිච්ච අහඹු අවස්ථාවක් බොහොම වටිනා දුර්ලභ අවස්ථාවක් මේ නිවසියන්ට මේ උතුම් තෙමගුල සිහිකරන දවසේ උතුම් සද්ධර්ම දේශනාවක් මේ නිවස තුළ සිද්ධ කරගන්නට ලැබුණා. සද්ධර්ම දානයක් මේ හැම දිනාටම ලබා දෙන්නට ලැබුණා. ඉතින් මේ තුලින් උපදවාගත් මේ උතුම් කුසල පුණ්‍ය සම්පත්තිය මතු යම් දිනක බුද්ධ රාජ්‍යයට පත්තලුවක් සනසන ආර්ය මෛත්‍රීය නාත මිත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාට මේ ගෘහ වස්තු ආදියට අධිග්‍රහිත තම තමන්ගේ කල්යාණ මිත්‍ර උපකාරක ඉෂ්ඨකාමී දෙවියන්ටත් මේ පින් අයිති වේවා, දිවයිසු වැඩි දියුණු වේවා, පතන බෝධීන් නිවලින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට. මේ නිවැසි පින්වත් දෙපළ නමින්ම කුල පරම්පරාගතව මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරුවෝ හිතවත් ඔස්සල්වැසි ආදී මේ ජීවිතයට මහා ආශ්‍රසිල්ලක් පිහිටක් වෙච්ච යම් ඥාති හිතයි සීන් වේ නම් ඒ හැම දිනාටම මේ පින්වත් පත්වේවා, යැත්තන්ගේ සසර ජීවිත සුවපත් වේවා, සපවත් වේවා, දුක් පිළි සසර ගමන නිමා වේවා යන කාරුණික අදහසින් සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. මේ ආවගිය මේ හැමදෙනා නමින් මේ පරලෝකීය මව්පිය ගුරුවරාදී යම් ඥාති පිරිසක් මේ බලාපොරොත්තු වන්නේද ඒ හැමදෙනාටත් මේ පින අත්පත් වේවා, එයත්න්ගේ සසර ගමන සුවපත් වේවා, දෙව් සැපතින් මිනිස් සැපතින් සතුටක් වේවා, උතුම් නිවනින් සැනසෙත්වා ඒ කාරුණික අදහසින් සාදු කියලා පුණ්‍යානුමෝදනා. ඒ වගේම පින්වත් ඔබතුමන්ට අද මහා වාසනාවන්ත දවසක් ජන්මදිනේ සමරන දවස ලෞතර බුදු උපත සිදු වෙච්ච දවසේ ඒ වාසනාවන්ත දවසේ තමන්ගේ ජන්මදිනේ සිහි කරගන්න ලැබුණා. ඊටත් වඩා වටිනවා ලෝකේට ධර්මයක් ජනනී වෙච්ච දවස ධර්මයක් උපන් දවස අද. ඉතින් ඒ දවසේ මටත් අපිටත් ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරගෙන මේ ලෝකයාට මේ බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සලසලා දුන්නා. ඉතින් මේ තුලින් උපන් කුසල ශක්තිය, පුණ්‍ය සම්පත්තිය, තුනුරුවන් ඥානභාවය, ආශිර්වාදය, පින් අනුමෝදන් වූ දෙවියන්ගේ බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාගේ ආශිර්වාදයේ රැකවරණේ මිය පරලෝකීය පින් බලාපොරොත්තු සිටි ඥාතීන්ගේ ආශිර්වාදයේ ලැබීමෙන් ඔබතුමන්ගේ ජීවිත වාසනාවන්ත වේවා. පෙනෙන නොපෙනෙන නවග්‍රහ ආදීන්ගෙන් ලැබෙන්නේ යයි විශ්වාස කරන ඒබඳු දෝෂයන් නැත්නම් ඒ සියලු දෝෂයන්ද අනවින බන්ධන සහ කටවහ ආදීන් ඇති වෙන දෝෂ, යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ නාගී ගාන්තරු ආදීන්ගෙන් ඇති වෙන දෝෂ, పూర్ව කර්ම විපාක වශයෙන් ලැබෙන දෝෂ, අනුන්ගේ විෂම උපක්‍රමයෙන් හටගත් දෝෂ, තමන්ගේම විෂම පැවතුම් නිසා හටගත් රෝග දෝෂ, ඍතු විපර්යාසයෙන් හටගත් දෝෂ, වාපිච්චෙනින් හටගත් රෝග දෝෂ ආදී සියලු රෝග දෝෂ දුරු වී නිදුක් නිරෝගී භාවයේ ලැබ සත වර්ෂාධික කාලයක් බොහෝ සුවසේ දිවි ගෙවන්නට ඒ ලැබෙන කාලය ඒ ලැබෙන සුවපත් බව දහමටම පිනට කුසලයට යොමු කරගෙන තව තවත් කුසලයෙන් පිනෙන් ජීවිත පෝෂණය කරගන්න මගඵල අධිගමයන්ගෙන් සැනසෙන්නද ඔබතුමන්ට සියලු ශක්තිය භාග්‍ය වාසනාව නිදුක් නිරෝගී භාවයේ සැලසේවා. කායික මානසික සුවය සැනසෙල්ල සලසා ලැබේවා කියලා අපි කවුරුත් සාදු කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පවුලේ සිසු සෑම සියලු දෙනාටත් මේ පින්කමට ආව ගිය සතුට වෙච්ච ධර්ම ශ්‍රවණී කළ මේ හැම දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් සූසි අනන්ත ගුණ බලයෙන් මේ සිදු කරගත් අනන්තානුභාව සම්පන්න කුසල බලයෙන් පුණ්‍ය බලයෙන් ධර්මානුභාවයෙන් පින් අනුමෝදන් වූ බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණයෙන් ඔබට දුරුසම අනාදුරුසමානව පවතින නවග්‍රහදීන්ගේ වූ අනවින බන්ධනාදීන් ඇස්සහකටවාදීන් යක්ෂ ප්‍රේතාදීන්ගෙන් වූ කර්ම විපාක වශයෙන් අනුන්ගේ උපක්‍රමින් තමන්ගේම විසම පැවැත්මින් ඍතු විපර්යාසයෙන් වාතයෙන් පිටෙන් සෙමින් හටගත්තා වූ සියලු රෝග දෝෂ දුරු වී මේ අදින් උදාවන මේ වෙසක් සමයෙන් උදාවෙන ඉදිරි ජීවිතය තුළ මේ ගත කළ ජීවිතයට වඩා දෙහෙමි ධර්මානුකූල නිවනට ලං වෙන නිවනට සමීප වෙන දෙහෙමි ජීවිත ගෙවන්නට නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්ති සියලු සහනේ සැනසෙල්ල ළඟා වේවා සියලු සම්මයක් බලාපොරොත්තු ප්‍රාර්ථනායිතු වේවා සසරේ සරණාතුරු නරකාදී දුක දිබයකට සාපිපාසාදී දුකකට පත්න වේවා දුර්ජන ඇසුරෙන් මිදේවා සත්පුරුෂ ඇසුරෙන් තව තවත් ධම්මකට කුසල් මඟට යොමුව සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් අමා මහ නිවන් සුවය අපි හැම දිනාටම කල් නොවේවා මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේදීම ලබන්නට භාග්‍ය වාසනාව සැලසේවා කියලා සාදු කියලා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං තී ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සමිච්ඡතු ධර්මසෝනානි සම්සබලින් හැමත නිවන් සුව සැලසීවා Thank you.